අද විශේෂකරු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා.
එපාවල ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආචාර්ය කමල් බණ්ඩාර මහත්මයාට.
ආයිබෝවන් දුවේ පුතේ, ඔයාලා හැමෝටම. උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් රජරට ගුවන් විදුලියත් එකතු වෙලා අපේම දුවල පුතාලට පිදෙන තිලනය රජරට ගුරු ගෙදර අධ්‍යාපන සත්කාරයේ සමග ඔබත් මේ සන්ධ්‍යාවේ එකතු වෙන්නේ. රජරට ගුරු ගෙදර මම හිතන්නේ සුපුරුදු පරිදි අඟහරුවාදා දින හවස සන්ධ්‍යායාමේ ඔබත් එක්ක එකතු වෙන්නේ ඔබේ ජීවිතයේ වැදගත් ඉලක්කයක් ජය ගන්න. දුවේ පුතේ, අද අපිට ඉදලා තියෙන්නේ ගණිතයේ පාඩමක්. අද මම ඔයගොල්ලෝ එක්ක එකතු වෙන දෙවැනි දවස. මේකටත් ඔබ පුනරීක්ෂණ අත්පොතෙහි කාර්යපත්‍රිකා රාශියක් ඉටු කර අවසන්. අද මම ඔබ සමග සාකච්ඡා කරන්න සහ කරන්නේ කාර්යපත්‍රිකා අංක 67. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම අංක 67 දරන කාර්යපත්‍රිකාවට පිළිතුරු ලියලා සූදානමින් ඇති කියලා. ඉතින් මෙම ගැටලු සියල්ල එකතු වෙලා තියෙන්නේ ඔගොල්ලෝගේ ජාමිතිය දැනුම පදනම් කරගෙන. මේවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මෙවැනි කෙටි ප්‍රශ්න රාශියක් ඔබට ලැබෙනවා. විශේෂයෙන්ම කෙටි ප්‍රශ්න 8ක් විතර ඔබට සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේදී ලැබෙන්න පුළුවන් දේපොත. ඉතාමත් සරල මට්ටමේ මෙම ගැටලු මම දිගින් දිගටම ඔබට කීවේ. ඉතාමත් සරල ආකාරයේ මෙම ගැටලු අපසතු ජාමිතික ප්‍රමේයයන්, ඒ වගේම සංනිවේදන හැකියාවන් සහ සම්බන්ධතා දෙකීමේ හැකියාවන් ප්‍රගුණ කරගත්තොත් අපිට හොඳ ලකුණකට යන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද දවසත් ඔබත් එක්ක එකතු වෙලා මේ ගත කරන හෝරාව ඔබේ ජීවිතේ යමක් එකතු කරගන්නට ඔබට වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි පාඩම පටන් ගන්නයි සූදානම් වන්නේ. ඉතින් ආදරණීය දුවේ, අපි සූදානම් වන්නේ පළමු ගැටලුවට අවධානය යොමු කරන්න. මේ බලන්න හොඳින් අපි ලැබලා තියෙන සුදුකෝණාශ්‍රය. සුදුකෝණාශ්‍රය KLMN කියන සුදුකෝණාශ්‍රය. සුදුකෝණාශ්‍රයේ කර්ණයක් ලැබිලා තියෙනවා. තවත් දිග පාදයේ ලැබිලා තියෙනවා. අපිට හොයන්න වෙන්නේ KL පාදයේ දිග. ඉතින් පුතේ, ඔබ දකින්න සුදුකෝණාශ්‍රයක එක් ශීර්ෂයක් K ශීර්ෂයේ අංශක 90යි. සුදුකෝණී ත්‍රිකෝණයක් මෙතන තියෙනවා. සුදුකෝණී ත්‍රිකෝණයක අපි පාද දෙකක් ගන්නවා. තවත් පාදයක් හොයන්න ඕනේ. සුදුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක් දැනගෙන ඉතිරි පාදයේ හොයන්න නම් අපි භාවිතා කරන්න ඕනේ ත්‍රිකෝණමිතිය හරි පයිතගරස් සම්බන්ධය හරි. නමුත් අපිට ත්‍රිකෝණමිතිය මෙතනදී භාවිතා කරන්න අපි කෝණයක් දන්නේ නැහැ. ඒ නිසා අපි මේ සඳහා භාවිතා කරන්නේ පයිතගරස් ප්‍රමේය. ඉන්ද්‍රිය පුතේ, පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකද්ද? සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳුන ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය, එහි ඉතිරි පාද දෙක මත අඳුන ලබන සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට සමාන වේ කියන එක. මම දන්නවා ඔබට දැන් අවබෝධයක් තියෙනවා. මොකද්ද අපිට මේකෙන් සම්බන්ධයක් ලියන්න පුළුවන් වෙන්නේ පයිතගරස් සම්බන්ධය. බලන්න, බද්ධපාද දෙක තමයි මෙම සුදුකෝණී ත්‍රිකෝණයේ KLN කියන සුදුකෝණී ත්‍රිකෝණයේ බද්ධපාද දෙක KL සහ KN. කර්ණයේ සමා LN. ඉතින් දුවේ පුතේ බලන්න, KN කියන පාදය සෙන්ටිමීටර 12යි. කර්ණය සෙන්ටිමීටර 13යි. අපි හොයන්න ඕනේ KL පාදය. මේ සම්බන්ධතාවයක් ලියන්න පුළුවන් KL වර්ග ධන 12 වර්ගය සමානයි 13 වර්ගය කියලා. KL වර්ගය ධන 12 වර්ගය අපි දන්නවා 12 12 144යි කියලා ලියන්න පුළුවන්. සමානයි 13 වර්ගය 169. එමුනම් අපි KL වර්ගය සොයන්න ඕන නිසා සමාන ලකුණෙන් අනෙක් දෙසට 144 අරගෙන යනවා. උත්තරේ ලැබෙනවා KL වර්ග සමානයි 164න් 169න් 144ක් අඩු කරපුවාම 25යි. KL වර්ග සමානයි 25යි. අපි වර්ගයකින් අදාළ පදයේ සොයන්න නම් වර්ගමූලයේ සොයන්න ඕනේ වර්ගයේ ඉවත් කිරීම සඳහා. දැන් KL වර්ගයේ වර්ගමූලයේ සොයනකොට ගණනට සාධාරණයක් වීම සඳහා අනෙක් පසත් වර්ගමූලයේ සොයන්න ඕනේ. එහෙනම් KL වර්ගය සමානයි 25 වූ සම්බන්ධයෙන් අපිට ලැබෙනවා KL සමානයි සෙන්ටිමීටර 5යි. KL සමානයි සෙන්ටිමීටර 5යි. මම හිතන්නේ ඔබට එම ගැටලුව හොඳින් අවබෝධ වුවා. පයිතගරස් සම්බන්ධයෙන් තමයි අපි මේ ගැටලුව විසඳන ලැබුවේ. එහෙනම් අපි ඊළඟ ගැටලුවට යොමු වෙමු. මේ බලන්න, ABC ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. ඔබට ලැබිලා තියෙන ගැටලුව තමයි ABC ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. ගැටලු අංක 2. ඉතින් ද්වේපතේ, ඔබ දකිනවා මෙම ABC ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න කියනකොට අපි පරිමිතිය සොයන නම් මේ ත්‍රිකෝණයේ පාද තුනේ එකතුව දැනගන්න ඕනේ. ත්‍රිකෝණයේ පාද තුනේ එකතුව දැනගන්න ඕනේ. නමුත් අපි මේ එක පාදයක්වත් දන්නේ නැහැ. අපි දන්නවා මේ සෑම පාදයකම මධ්‍ය ලක්ෂයක්. X කියන්නේ AB පාදයේ මධ්‍ය ලක්ෂය. Y කියන්නේ BC පාදයේ මධ්‍ය ලක්ෂය. Z කියන්නේ AC පාදයේ මධ්‍ය ලක්ෂය. ඉතින් ඔබට දැන් මතක් වෙනවා යම් ප්‍රමේයක්. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඉතින් දුවේ පුතේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ මොකක්ද? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යාකරන රේඛාව. එහි ඉතිරි පාදයට සමාන්තර වන අතර එයින් හරි අර්ධයක්. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යාකරන රේඛාව. එහි ඉතිරි පාදයට සමාන්තර වන අතර එයින් හරි අර්ධයක්. ඉතින් මෙතන AB පාදයේ මධ්‍ය ලක්ෂයේ X, BC පාදයේ මධ්‍ය ලක්ෂයේ Y. X හා Y ආකලහම AC රේඛාවෙන් හරි අර්ධයක් වෙනවා. AC රේඛාවට සමාන්තරයි වගේම AC රේඛාවෙන් අර්ධයක් වෙනවා. එහෙනම් AC කියන්නේ දිග කීයද? XY සෙන්ටිමීටර 2යි නම් AC ඒ වගේ දෙගුණයක් වෙන්න ඕනේ. සෙන්ටිමීටර 4ක් වෙන්න ඕනේ. ඒ ආකාරයටම Y Z සෙන්ටිමීටර 5යි නම් AB සෙන්ටිමීටර 10ක් වෙන්න ඕනේ. ඒ ආකාරයටම මධ්‍ය ලක්ෂ ප්‍රමේයයෙන් X Z සෙන්ටිමීටර 3යි නම් BC සෙන්ටිමීටර 6ක් වෙන්න ඕනේ. දැන් ඔබට මධ්‍ය ලක්ෂ ප්‍රමේයයත් බලන්න. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යාකරන රේඛාව. එහි ඉතිරි පාදයට සමාන්තර වන අතර එයින් හරි අර්ධයක්. ඉතින් දැන් අපි හොයාගත්ත AB සමානයි සෙන්ටිමීටර 10යි, BC සමානයි සෙන්ටිමීටර 6යි, AC සමානයි සෙන්ටිමීටර 4යි. නම් පරිමිතිය කියන්නේ මේ පාද තුනේ එකතුව. මේ පාද තුනේ එකතුව ඔබ දන්නවා 10යි, 6යි, 4යි එක්කලහම සෙන්ටිමීටර 20ක් වෙනවා ABC ත්‍රිකෝණයේ පරිමිතිය.
හවුද පුතේ? අපි ගැටලු අංක 3 වෙත යමුමු. ගැටලු අංකේ 3 දී ඔබට දකින්න පුළුවන් ABC ත්‍රිකෝණයක්. ඒ වගේම BC පාදයේ මධ්‍ය ලක්ෂයේ D. එතකොට AB ට සමාන්තරයි GD, GD ට සමාන්තරයි EF කියලා ඔබට දත්තයක් ලැබිලා තියෙනවා. බලන්න මේ සමාන්තර රේඛා තුන දිහා. මේකදී AB ට සමාන්තරව BC පාදයේ මධ්‍ය ලක්ෂය වන D. හොඳින් අත තියලා බලන්න. පාදයේ මධ්‍ය ලක්ෂය වන D හරහා AB ට සමාන්තරව DG රේඛාව ඇඳලා තියෙනවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය මොකක්ද කියන්නේ? ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව රේඛාවක් ඇඳොත් ඉතිරි පාදයේ සමච්ඡේදනය කරනවා. ඒ වගේම මේකේ AB පාදයෙන් භාගයක් තමයි DG පාදය. ඔබ හොඳට බලන්න. එතකොට AC පාදයේ මධ්‍ය ලක්ෂයත් G වෙනවා. ඒ වගේම තමයි AB පාදයෙන් භාගයක් තමයි DG පාදය. AB පාදයේ සෙන්ටිමීටර 12යි. DG පාදයේ එසේනම් සෙන්ටිමීටර 6යි පුතේ. එතකොට අපිට දකින්නට පුළුවන් එම ත්‍රිකෝණයේ DG පාදයේ සෙන්ටිමීටර 6යි කියලා ගන්නකොට ඔබේ අවධානය යොමු වේ යුතුයි ADG ත්‍රිකෝණයට. බලන්න ADG ත්‍රිකෝණය කුඩා ත්‍රිකෝණයක්. AD පාදයේ මධ්‍ය ලක්ෂය E. එහෙනම් පුතේ DG සමාන්තරව අඳිනවා EF'ට. එහෙනම් DG ගෙන් භාගයක් තමයි EF. අපි DG සෙන්ටිමීටර 6යි කියලා සොයාගත්තා. ඔබ ඒක ලකුණු කරන්න ඇති. එයින් භාගයක් තමයි EF. එහෙනම් EF කියන්නේ සෙන්ටිමීටර 3යි. අපි මේ ගැටලුවේ ගන්න කියන්නේ EF. EF කියන්නේ සෙන්ටිමීටර 3යි.
හවුද පුතේ? අපි සූදානම් වෙන්නේ සිව් වෙන ගැටලුවට යන්න. හොඳින් බලන්න ඔබට ලැබිලා තියෙන සිව් වෙන ගැටලුව. ACDEH වර්ගඵලයේ සොයන්න. ACDE. හොඳින් බැලුවොත් අපිට පේනවා ඒ සමචතුරස්‍රයක්. සියලු පාද සමානයි. අපි හිතනවා මේ හැඩේ හැටියට ඒ සමචතුරස්‍රයක් කියලා. ඉතින් පුතේ ACDEH සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්න නම් අපිට මතක් කරගන්න ඕනේ මේ තියෙන සම්බන්ධතාවත් එක්ක. ඔබට පුංචි මතකයට යන්න ඕනේ පයිතගරස් සම්බන්ධය. ABC ත්‍රිකෝණයේ AB පාදය හා BC පාදය මතත් සමචතුරස්‍රය ඇඳලා තියෙනවා. ඒ වගේම AC කර්ණය මතත් සමචතුරස්‍රය ඇඳලා තියෙනවා. මතක් කරගන්න සමචතුරස්‍රය පිළිබඳ ඔබේ දැනුම, පයිතගරස් සම්බන්ධය පිළිබඳ ඔබේ දැනුම. සෘජුකෝණී ත්‍රිකෝණයක එනම් ABC සෘජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය මත අඳුන ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය. එහි ඉතිරි බද්ධ පාද දෙක මත අඳුන ලබන සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට සමානයි. එහෙනම් ඔබට පයිතගරස් සම්බන්ධයේ වර්ග මූලයන් සෙවීම එහෙම මේ කොටසේ අවශ්‍ය නැහැ. පයිතගරස් සම්බන්ධයේ වර්ග මූලයන් සෙවීම මෙම කොටසේ අවශ්‍ය නැහැ. පයිතගරස් සම්බන්ධයේ නිවැරදිව දැනගත්තා නම් එකපාර අපිට පිළිතුරක් ලබා ගන්න පුළුවන්. මොකද්ද? සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳුන ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය. එහි ඉතිරි පාද දෙක මත අඳුන ලබන සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට සමානයි. ඉතින් පුතේ AB පාදයේ මත අඳුන ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 64යි. බීසී පාදේ මත අඳුර ලබන සමචතුරස්‍රයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 36යි. ඒ දෙකේ එකතුව නේද ACDE සමචතුරස්‍රයේ වර්ගඵලය. එහෙනම් ACDE සමචතුරස්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 100යි. අපි පයිතගරස් සම්බන්ධයෙන් වර්ගමූලයන් සෙවීමෙන් ගැටළු විසඳුමට වඩා ඉතා පහසුවෙන් ඔබට සුළු කාලයකදී ගැටළු විසඳන්න පුළුවන්. අනෙක් සමචතුරස්‍ර දෙකේ වර්ගඵලවල එකතුව ACDE සමචතුරස්‍රයේ වර්ගඵලයට සමානයි කියන ප්‍රමේය මගින් පැහැදිලිවම නිරූපණය වෙන්නේ ඔබ පයිතගරස් සම්බන්ධය නිවැරදිව දන්නවද කියන එක. නැතුව ඒ ලියන්න තියෙන හැකියාව නෙමේ පරීක්ෂා කරන්නේ, සම්බන්ධය නිවැරදිව දන්නවා කියන එක. එබැවින් ඔබට අනෙක් සමචතුරස්‍ර දෙකේ වර්ගඵලවල එකතුව ACDE සමචතුරස්‍රයේ වර්ගඵලයට සමාන ලෙස ගත්තහම ACDE වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 100ක් ලෙස ගන්න පුළුවන්. මම හිතන්නේ ඔයගොල්ලන්ට පස්වෙනි ගැටලුව හොඳින් කියවුවොත් එතරම් අමාරු වෙන එකක් නැහැ. P සොයන්න. P කියලා මෙතන අදහස් කරලා තියෙන පුතේ එම සමචතුරස්‍රයේ වර්ගඵලය. නැවතත් පයිතගරස් සම්බන්ධයම තමයි යෙදিলা තියෙන්නේ. ත්‍රිජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳුර ලබන සමචතුරස්‍රයේ වර්ගඵලය. එහි ඉතිරි පාද දෙක මත අඳුනු ලබන සමචතුරස්‍රයන් දෙකේ වර්ගඵලවල එකතුවට සමානයි. එනම් අපිට ලියන්න පුළුවන් 16 ධන P සමානයි 25යි වර්ග සෙන්ටිමීටර. එමනම් P තනි කරන්න අපි 16 සමාන ලකුණෙන් අනෙක් දෙසට අරයි යනවා. එහෙනම් අපිට ලැබෙනවා P සමානයි වර්ග සෙන්ටිමීටර 9යි. ඉතාලම පොඩි ගාණක් ඔබට හොඳින් පිළිතුර ලබා ගන්න පුළුවන්. මේට පෙර ගැටලුව හොඳින් අවබෝධ කරගත්තනම් P සමානයි වර්ග සෙන්ටිමීටර 9යි. මොකද කරේ අපි 25ෙන් 16 අඩු කරා වර්ග සෙන්ටිමීටර වලින්. ඒ නිසා අපිට P ලබා ගන්න පුළුවන් P සමානයි වර්ග සෙන්ටිමීටර 9ක් බව. රූපතේ මීළඟට ඔබට ලැබිලා තියෙන ගැටලුව 6 වෙන ගැටලුව. මේ 6 වෙන ගැටලුවේ තියෙන විශේෂත්වය තමයි එය අලුත් ප්‍රමේයක් ඔබට සිහිපත් කරවනු. සමාන්තරාශ්‍ර KLMN හා PLQN යනු සමාන්තරාශ්‍ර දෙකක කියලා තියෙනවා. ඔබට මතකද 10 ශ්‍රේණියේදී අපි ඉගෙන ගත්ත ඒකක දෙකක් සමාන්තරාශ්‍ර ආශ්‍රිතව. පළමු ඒකකයෙන් අපි කතා කළේ සමාන්තරාශ්‍රයක ලක්ෂණ. දෙවන එකකින් අපි කතා කළා චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමට සපුරාලිය යුතු අවශ්‍යතා. අපි මුලින් කතා කරමු සමාන්තරාශ්‍රයක ලක්ෂණ. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි. සම්මුඛ කෝණ සමානයි. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඒ වගේම තමා එක් එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. මෙහිදී අපිට භාවිතා කරන්න තියෙන්නේ සමාන්තරාශ්‍රයක ලක්ෂණයක් වන විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ කියන දැනුම ඔබ සතුව තිබෙනවා නම් 6 වෙන ගැටලුවට පහසුවෙන්ම පිළිතුරු සපයන්න පුළුවන්. ඔබට දත්ත වශයෙන් ලැබිලා තියෙනවා OR සමානයි සෙන්ටිමීටර 5යි. OL සමානයි සෙන්ටිමීටර 5යි. OP සමානයි සෙන්ටිමීටර 3යි. OM සමානයි සෙන්ටිමීටර 7යි. අපිට හොයන්න තියෙන්නේ හොඳින් බලන්න ON OK PK QM. මම පළමුව හොයන්න හදන්නේ පුතේ ON. බලන්න OL සමානයි ON ට. මේ ඕනම සමාන්තරාශ්‍රයක් ගත්තහම ඒ සමාන්තරාශ්‍රයේ NL කියන විකර්ණය O මගින් සමච්ඡේදනය වෙලා තියෙනවා. නැත්නම් KM මගින් සමච්ඡේදනය වෙලා තියෙනවා. එතකොට OL ට සමාන වෙනවනේ ON මේ සමච්ඡේදනය වුණ විකර්ණයයි. එම නිසා OL ට OM සමානයි. එහෙනම් ON සෙන්ටිමීටර 5ක් වෙනවා OL සෙන්ටිමීටර 5ක් කියලා දත්ත වශයෙන් දීලා තියෙන නිසා. ඔව් ඊළඟට බලන්න KLMN කියන විශාල සමාන්තරාශ්‍රය. මේකේ OM සමාන වෙනව නේද OK ට. ඇයි KM විකර්ණය සමච්ඡේදනය වෙන නිසා O ලක්ෂයේදී. එබැවින් OM සමානයි OK. අපිට OM සෙන්ටිමීටර 7ක් කියලා ලැබිලා තිබුණා. එම නිසා ඔබ සඳහන් කරන්න පුළුවන් ඔබට පිළිතුර ලබා ගන්න පුළුවන් OK සමානයි සෙන්ටිමීටර 7යි කියලා දුවේකුත්. මීළඟට අපිට හොයන්න තියෙන්නේ PK. PK කියන්නේ මේ සමාන්තරාශ්‍රයක විකර්ණයක කොටස. ඔබ O හොයාගත්ත සෙන්ටිමීටර 7ක් කියලා. OK අගේ සෙන්ටිමීටර 7ක් කියලා ලබා ගත්තා. OK අගෙන් PO නැත්නම් OP අඩු කළාම එනව නේද PK. OK ගෙන් OP අඩු කරන්න. එතන වෙනවා PK කියන පාද කොටස. OK සෙන්ටිමීටර 7ක් වුණා OP සෙන්ටිමීටර 3ක් ලා දත්තේ දීලා තියෙනවා. එහෙනම් මේ 7න් 3ක් අඩු කරපුවාම PK සමානයි සෙන්ටිමීටර 4ක් වෙනවා. බලන්න PK කියන්නේ OK ගෙන් OP අඩු කරපුවාම එන අගය. එහෙනම් PK සෙන්ටිමීටර 4යි. ඊළඟට අපිට සොයන්න තියෙන්නේ QM. ඊළඟට අපිට සොයන්න තියෙන්නේ QM. QM සේවීම සඳහා ඉහත පරිදිම OM සෙන්ටිමීටර 7යිනේ. OKට OM සමාන නිසා OM සෙන්ටිමීටර 7යි. OPට OQ සමාන නිසා OQ සෙන්ටිමීටර 3යි. එහෙනම් OM ගේ සෙන්ටිමීටර 7න් OQ ගේ සෙන්ටිමීටර 3 අඩු කරපුවම පුතේ ඔබට ලැබෙනවා QM සමානයි සෙන්ටිමීටර 4යි කියලා. මෙහිදී ඔබ වඩාත්ම වැදගත් වෙන්නේ ඔබ සතුව තියෙන සම්බන්ධතා දෙකීම වගේම සමාන්තරාශ්‍රය ලක්ෂණ කියන කොටස ඉතා හොඳින් ඔබට අවධාරණය කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඔව් දුවේ පුතේ, මේ වෙනිටත් ඔබ ගැටලු 6ක් විසඳා අවසන්. එහෙනම් අපි යොමු වීමට සූදානම් වන්නේ 7 වන ගැටලුවට. හොඳින් බලන්න. ABCD සමාන්තරාශ්‍රයේ විකර්ණ OHD ලම්බකව ඡේදනය වේ. ලම්බකව ඡේදනය වේ කියන කොටස හොඳින් බලන්න. ඒ කියන්නේ O තියෙන ලක්ෂයේ තියෙන කෝණ 4ම අංශක 90ක් වෙනවා. තවත් දත්තයක් දීලා තියෙනවා ඔබට. AC සමානයි සෙන්ටිමීටර 24යි. BD සමානයි සෙන්ටිමීටර 18යි. ඔබට ලැබෙනවා පළවෙනි ප්‍රශ්නෙින්ම AO සොයන්න. AC සෙන්ටිමීටර 24යි නම් A-න් හරි අර්ධයක් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන නිසා, සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන නිසා A-න් හරි අර්ධයක් තමයි AO. එහෙනම් AO සෙන්ටිමීටර 12යි. OB සොයන්න කියනවා. DB විකර්ණයේ සෙන්ටිමීටර 18ක්නේ. එහෙනම් DB විකර්ණයෙන් හරි අර්ධයක් තමයි OB විකර්ණය සෙන්ටිමීටර 9යි. ඊළඟට ඔබට තුන්වෙනි ගැටලුව හැටියට එන්නේ 7වෙනි ගානේ තුන්වෙනි කොටස AB සොයන්න. ඔබ AB සොයනවා, මෙතනට පයිතගරස් සම්බන්ධය භාවිතා කරන්න පුළුවන්. AO සහ OB කියන්නේ බද්ධපාද විදිහට ගත්තොත් AB කියන්නේ කර්ණය. මොන ත්‍රිකෝණයේද? AOB ත්‍රිකෝණයයි. ඉතින් අපිට පයිතගරස් සම්බන්ධය මෙහෙම ලියන්න පුළුවන්. AO වර්ගය ධන OB වර්ගය සමානයි AB වර්ගය. AO වර්ගය කියන්නේ 12 වර්ගය. OB වර්ගය කියන්නේ 9 වර්ගය සමානයි AB වර්ගය. 12 වර්ගය ධන 9 වර්ගය සමානයි AB වර්ගයනේ. 12 වර්ගය කියන්නේ 12 12න් ගුණ කරපුවාම 144 එනවා. එකතු කිරීම 9 වර්ගය 9 වරක් 9 81ක් වෙනවා. 144යි 81යි එකලහම ඔබට AB වර්ගය එනවා. 144යි 81යි එකලහම 225යි සමානයි AB වර්ගය. දැන් දෙපසම වර්ගමූලයේ සොයන්න ඕනේ AB හොයන්න. 225 වර්ගමූලය ඔබ දන්නවා සෙන්ටිමීටර 15යි. එසේනම් AB සමානයි සෙන්ටිමීටර 15යි. අපිට මිලඟ ගැටලුවේ අහන්නේ BC. ඒ ආකාරයටම අපිට සොයන්න පුළුවන් 9 වර්ගය 12 වර්ගය භාවිතා කරලා OBC සුදුකෝණී ත්‍රිකෝණයේ ඇසුරෙන් BC සමානයි සෙන්ටිමීටර 15යි කියලා. ඔබට BC සමානයි සෙන්ටිමීටර 15යි කියලා ලබා ගත්ත නම් දැන් ඔබ සමාන්තරාශ්‍රී AB පාදයක් 15යි BC පාදයක් 15යි. ඒ ඇසුරෙන් DC පාදයක් 15යි ABට සම්මුඛ නිසා. AD පාදයක් 15යි BCට සම්මුඛ නිසා. එසේනම් සමාන්තරාශ්‍රයේ සෑම පාදයක්ම සෙන්ටිමීටර 15 බැගින් වෙනවා. එහෙමනම් අපි දන්නවා මේ සමාන්තරාශ්‍රයේ පරිමිතිය 15 වරක් 4 සෙන්ටිමීටර 60ක් වෙනවා. පුතේ මේක රොම්බසයක්. විශේෂත්වය මොකද්ද? සෑම පාදයක්ම සමාන සමාන්තරාශ්‍රයේ රොම්බසයක් බවට පත් වෙනවා. විශේෂ ලක්ෂණයක් තමයි විකර්ණ එකිනෙක ලම්බව සමච්ඡේදනය වීම. මේ රොම්බසයට හා සමචතුරස්‍රයට පමණක් හිමි ගුණාංගයක්. ඔබ හොඳින් මතක තියාගන්න. විකර්ණ එකිනෙක ලම්බකව සමච්ඡේදනය වන්නේ රොම්බසයේ සහ සමාන්තරාශ්‍රයේ පමණයි. එසේනම් මිලඟට දුවේ පුතේ තිබෙන්නේ 8වෙනි ගැටලුව. හොඳින් බලන්න. 8වෙනි ගැටලුවේ තියෙන්නේ XC අගය සොයන්න. ඔබට දකින්න පුළුවන් PRQ ත්‍රිකෝණයේ PQ පාදයට සමාන්තරව AB පාදය ඇඳලා තියෙනවා. තවත් අලුත් ක්‍රමයක් ඔබට මම කියලා දෙන්නයි සූදානම් වන්නේ. 11 ශ්‍රේණියේදී ඔබ ඉගෙන ගන්න ඇති, අධ්‍යයනය කරන්න ඇති සමකෝණික ත්‍රිකෝණ පාඩම. මෙහිදී අදහස් වෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයටම ආසන්න ලෙස ගමන් කරන ප්‍රමේයක් තමයි මේ ප්‍රමේය හොඳින් මතක තබා ගන්න. ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව තවත් පාදයක සිට අඳිනු ලබන රේඛාව මගින් ඉතිරි පාදය ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාව මගින් ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදෙනවා. ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාව මගින් ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් PQR ත්‍රිකෝණයේ PQ සමාන්තරයි AB නිසා. මෙන්න මේ සමානුපාතය බලන්න. X බෙදීම අට PR පාදයෙන් අපි ගත්තා. ලියන්න පුළුවන් QR පාදයට සාපේක්ෂව සමානයි දෙක බෙදීම X. X බෙදීම අට සමානයි දෙක බෙදීම X. දැන් හරස් ගුණිතය කරමු. X ගුණ කිරීම X. X වර්ගය. අට ගුණ කිරීම දෙක. 16යි සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 16ක් වෙනවා. ඒතර දෙපැත්තම වර්ගමූලය වෙනකොට X සමානයි සෙන්ටිමීටර 4ක් වෙනවා. මෙම පාද අතර අනුපාතය සමාන නිසා X සමානයි සෙන්ටිමීටර 4ක් ලෙස ඔබට අගය ගන්න පුළුවන්. ඔව්දුවේ පුතේ. අපි මීළඟට යොමු වෙන සූදානම් වන්නේ නවවන ගැටලුවට. නවවන ගැටලුවේ අපෙන් අහන්නේ AG බෙදීම GB අගය සොයන්න. අගයක් තමයි අපෙන් අහන්නේ. එතකොට හොඳින් බලන්න මේ තියෙනවා මේකේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ADC ත්‍රිකෝණය සහ ABC ත්‍රිකෝණය. එම ත්‍රිකෝණයේ අර මා මුලින් 8 වෙනි ගැටලුවේ සඳහන් කළ පරිදි සමාන්තර රේඛා තියෙනවා. ADC ත්‍රිකෝණයේ DC පාදයට සමාන්තරව ඇඳලා තිනවා EX පාදේ. එහෙනම් ඔබ දන්නවා AE බෙදීම ED සමානයි AX බෙදීම XC කියලා. AX බෙදීම XC. එහෙනම් AX බෙදීම XC සමාන වෙන්න ඕනේ 4 බෙදීම 3ට. මොකද AE ED අතර අනුපාතය 4 බෙදීම 3යිනේ. එහෙනම් ඔබ දැන් සොයාගත්ත AX බෙදීම XC 4 බෙදීම 3යි. දැන් ABC ත්‍රිකෝණයට අවධානය යොමු කරමු. ඒකේ CB පාදයට සමාන්තරව XD පාදය ඇඳලා තියෙනවා. XD පාදය ඇඳලා තියෙනවා. ඉතින් දුවේ පුතේ XD CB සමාන්තර නිසා ඔබට ලියන්න පුළුවන් AX බෙදීම XC සමානයි AG බෙදීම GB කියලා. AG බෙදීම GB කියලා. ඉතින් දුවේ පුතේ මෙහිදී AX බෙදීම XC කියන්නේ 4 බෙදීම 3 නම් AG බෙදීම GB කියන්නේ 4 බෙදීම 3යි. AG බෙදීම GB කියන්නේ 4 බෙදීම 3යි. එය ඔබේ 9 වෙනි ගැටලුව සඳහා පිළිතුර AG බෙදීම GB සමානයි 4 බෙදීම 3 විය යුතුයි. එනම් දරුවනේ දැන් අපි සූදානම් වෙන්නේ 67 වෙනි කාර්යපත්‍රිකාවේ අවසන් ගැටලුවට යොමු වෙන්න. ඔබ මේකට ගැටලු 9ක් ගෙනගෙන අවසන්. අවසන් ගැටලුව හොඳින් පරීක්ෂා කරන්න. මා සඳහන් කළ පරිදි ත්‍රිකෝණයක් තියෙනවා. එම ත්‍රිකෝණයේ සමාන්තර පාද දෙකක් තියෙනවා. සමාන්තර පාද දෙක මොනවද? AC සහ DE. 10 වෙනි ගැටලුවයි මා ඔබ සමග සාකච්ඡා කරමින් සිටින්නේ. ABC ත්‍රිකෝණයේ AC සහ DE සමාන්තර රේඛා නිසා DE මගින් AB පාදයත් CB පාදයත් සමානුපාතිකව බෙදෙනවා. ඔබට ලියන්න පුළුවන් BD බෙදීම AD සමානයි EB බෙදීම EC කියලා. DE මගින් එම පාද දෙක සමානුපාතිකව බෙදුණු නිසා බලන්න ආයෙත් BD බෙදීම AD සමානයි EB බෙදීම EC. දැන් BD වෙනුවට 4ත් AD වෙනුවට 3ත් යොදනවා අපි. EB වෙනුවට 14 අඩු කිරීම X සහ EC වෙනුවට X යොදනවා. අගයන් ආදේශ කරපුවහම මෙහෙම ලැබෙනවද බලන්න. 4 බෙදීම 3 සමානයි 14 අඩු කිරීම x යට x. දැන් අපිට හරස් ගුණිතය කරන්න පුළුවන්. x ගුණ කරනවා අනෙක් දෙස තියෙන 4ෙන්. 4යි x. 3 සමාන ලකුණෙන් අනෙක් පැත්තට ගෙනියනවා. ඒතර වෙනවා 3 ගුණ කිරීම 14 අඩු කිරීම x. 4යි x සමානයි 3 වරක් 14 42යි. 3 වරක් x 3යි x. හේතුව වරහනට පිටින් වූ සංඛ්‍යාවෙන් වරහන තුල වූ සියලුම පද ගුණ කරනවා. දැන් අපිට ලැබෙනවා 4x සමානයි 42 ඍණ 3x. දැන් ඍණ 3x සමාන ලකුණෙන් අනෙක් දෙසට ගෙනියනවා. එතකොට ධන 3x වෙනවා. එතකොට සම්පූර්ණ පිළිතුර එදෙස 7x වෙනවා පුතේ. අනෙක් පැත්තේ 42 ඉතිරි වෙනවා. එහෙමනම් 7x සමානයි 42යි. අපි දෙපැත්තම හතෙන් බෙදනවා. අපිට අවසාන පිළිතුර වශයෙන් ලැබෙනවා x සමානයි සෙන්ටිමීටර 6යි. x සමානයි සෙන්ටිමීටර 6යි. 10 වෙනි ගැටලුවට පිළිතුර පුතේ x සමානයි සෙන්ටිමීටර 6යි. දැන් ඔබගේ 67 වෙනි කාර්යපත්‍රිකාව අවසන්. ඔබ සෑම ගැටලුවකටම ලකුණු 2 බැගින් යොදන්න. බලන්න ඔබට ලකුණු කීයක් ලැබිලා තියෙනවද කියලා. අද දවසේ මම කතා කළා ජ්‍යාමිතියේදී විශේෂ ප්‍රමේයන් කිහිපයක්. ඒ තමයි පයිතගරස් සම්බන්ධය, මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය, ඒ වගේම සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය, සමානුපාතික පාද අතර අනුපාතයේ සමානයි, අනුපාද අතර අනුපාතයේ සමානයි කියන ප්‍රමේය අපි කතා කරා. අන්න ඒ ටික ඔබට වැටහුණා නම් 67 කාර්යපත්‍රිකාවෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් මමත් උත්සාහ කරපු දේ ඔබට ඉෂ්ට වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා.
ඉතින් දුවේ පුතේ, අද දිනේ තවත් බොහෝ වෙලාවක් ඉතිරි ඇති නිසා අපි මේ යන්නට සූදානම් වන්නේ කාර්යපත්‍රිකා අංක 68ට. මම හිතන්නේ ඔබ කාර්යපත්‍රිකා අංක 68ත් මේ වෙනකොට ඉටු කර ඇති. බලන්නකෝ, කාර්යපත්‍රිකා අංක 68 බොහෝ දුරට රඳා පවතින දරුවනේ වෘත්ත ජ්‍යාමිතිය මත. වෘත්ත ජ්‍යාමිතිය ඔබ 10 ශ්‍රේණියේදීත් වෘත්ත ජ්‍යාමිතිය ඉගෙන ගන්න ලැබුවා. 11 ශ්‍රේණියේ අවසාන වාරයට අදාළවත් වෘත්ත ජ්‍යාමිතිය ඉගෙන ගන්න ලබනවා. ඉතින් දුවේ පුතේ, වෘත්ත ජ්‍යාමිතිය අදාළ ප්‍රමේයන් කිහිපයක් තමයි අද මෙම ගැටලුත් එක්ක අප සාකච්ඡා කරන්න යන්නේ. මම හිතනවා ඔබ 10 ශ්‍රේණියේ වෘත්ත ජ්‍යාමිතිය ගැටලු පිළිබඳ මනා අවබෝධයකින් මේ වෙනකොට ඇති කියලා. ඉතින් මම හිතන්නේ අපට අද දවසේ විශේෂයෙන්ම මෙම කොටසට ඉතා හොඳින් පිළිතුරු සපයමි අවබෝධය ලබා ගත්තොත් දුවේ පුතේ ඔබට සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ වෘත්ත ජ්‍යාමිතිය පිළිබඳ ගැටලු වලට හොඳින් පිළිතුරු සපයන්න පුළුවන්. ඉතා හොඳින් පිළිතුරු සපයන්න පුළුවන්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපි හැමෝම මේ ඉගෙන ගන්න දේවල් නැවත නැවත අධ්‍යයනය කරන්න ඕනේ. මොකද අපි හැමෝම දිනන මිනිස්සු. මම හැමදාම කියනවා ඔබට දිනන මිනිස්සු ආපහු හැරෙන්නේ නැහැ. ඉතින් මම දන්නවා මේ හඬ අහගෙන ඉන්න දුවල පුතාලා හැමදාම රජරට ගුරු ගෙදරත් එක්ක එකතු වෙලා මේ කාර්යපත්‍රිකා අවසන් කරගෙන ඉන්න මොහොතේ මේටත් ඔබ අනෙකුත් ප්‍රශ්න පත්‍ර වලට සූදානම් වෙමින් ඇති. මම හිතන්නේ මේ දවස්වල රටේ පවතින වසංගත තත්ත්වයත් එක්ක ඔබ විශේෂයෙන් නිවසේ රැඳී සිටින කාලයේදී පිළිබඳ වැඩි වැඩියෙන් මහන්සි වෙනවා ඇති. මොකද ඔබ ඉදිරියේ තිබෙන්නේ ලොකු අභියෝගයක්. ඒ අභියෝගයට ජය ගන්න ඔබ සූදානම් වෙනවා ඇති. මම දන්නවා නිවසේ ඉන්න මේ කාලය තුල ඔබ ඉතාමත් මහන්සි වීමේ සඳහා සූදානම් වෙනවා ඇති. එහෙමනම් දුවේ පුතේ, අපි සූදානම් පළවෙනි ගැටලුවට යමු වෙන්න. පළවෙනි ගැටලුව හොඳින් බලන්න. PRQ යනු වෘත්තයේ මත පිහිටි ලක්ෂ 3කි. ඔබ මේ ඒ PRQ වෘත්තයේ මත පිහිටීමත් සමග දුවේ පුතේ ඔබට ලැබිලා තියෙනවා කෝණ දෙකක්. මේ කේන්ද්‍රය O. මේ වෘත්තයේ කෝණය O. ඉතින් ඔබට ලැබිලා තියෙන කෝණ බලන්න. POQ කියන කෝණය ලැබිලා තියෙනවා. එය PQ සුළු චාපයේ සලකනකොට, එය PQ සුළු චාපයේ සලකනකොට කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. PQ සුළු චාපයේ මගින් කේන්ද්‍රය හදන කෝණය. එතකොට PQ සුළු චාපයේ මගින් පරිධිය හදන කෝණය තමයි PRQ. PRQ. එහෙනම් දුවේ පුතේ, විශේෂයෙන් මතක තියාගන්න 10 ශ්‍රේණියේදී ඉගෙන ගන්න ලැබුවා කිසියම් වෘත්ත චාපයක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය එහි පරිධිය ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයයි කියලා. කේන්ද්‍රය ආපාතනය කරන කෝණය එහි පරිධිය ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයයි. ඉතින් මං හිතන්නේ මේකේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය තමයි POQ. පරිධිය ආපාතනය කරන කෝණය තමයි PRQ. එහෙනම් POQ සහ PRQ අතර අනුපාතය 2:1 ලෙස අපිට පිළිතුරු වශයෙන් ලබා ගන්න පුළුවන්. මොකද පරිධිය ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. එම ප්‍රමේය ඔබ හොඳින් දන්නවා නම් ඔබට අනිවාර්යයෙන්ම මෙවැනි ප්‍රමේයන් වලින් ගැටලු කිහිපයක් දක්නට පුළුවන්. එහෙමනම් දුවේ පුතේ, අපි දෙවැනි ගැටලුවට යමු. බලන්න හොඳින් දෙවැනි ගැටලුව. ඔබ මුලින් කතා කළ ප්‍රමේයම තමයි දෙවැනි ගැටලුවක් තියෙන්නේ. මෙහි කේන්ද්‍රය ආපාතනය කරන කෝණය A, පරිධිය ආපාතනය කරන කෝණය කීයද බලන්න, 40යි. එහෙනම් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධිය ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයයි. එහෙමනම් ඔබ දන්නවා A සමානයි අංශක 80යි. ඒ සමානයි අංශක 80යි. ඉතින් දෙවිපුතේ ඔබට තුන්වෙනි ගැටලුවට මුහුණ දීමේදී විශේෂයෙන්ම ඕ කේන්ද්‍රයේ වෘතයක් දීලා තිබෙනවා. තොරතුරු ඇසුරෙන් ඒහි අගය සොයන්න. අරයන් දෙකක් තියෙනවා. හොඳින් බලන්න අරයන් දෙක. අරයන් දෙකෙන් වෘතයේ පරිධිය දෙකට බෙදලා තියෙනවා. විශාල පැත්ත විශාල ඡාප කොටස. කුඩා පැත්ත කුඩා ඡාප කොටස. හැබැයි මෙහි විශේෂත්වය කියන්නේ විශාල ඡාප කොටස මගින් තමයි කුඩා ඡාප කොටස මත ඒ කියන කෝණය හැදිලා තියෙන්නේ. එහෙනම් අපි ඒට අදාළ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය තමයි පුතේ පරාවර්ත කෝණය. 110ට අනෙක් දෙසින් ඕ තියෙන දෙසින් තියෙන්නේ. අපි කියනවා පරාවර්ත කෝණයක් කියලා. කිසියම් ලක්ෂයක් වටා කෝණවල එකතු අංශක 360ක්. ඉතින් 360න් 110ක් අඩු කරපුවහම අපි දන්නවා ඕ අඩංගු පරාවර්ත කෝණය අංශක 250ක්. අන්න ඒක තමයි මහා ඡාපය මගින් හැදෙන්නේ. මහා ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය අංශක 250. මහා ඡාපය මගින් ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය තමයි ඒ කියලා කියන්නේ. ඉතින් එහෙනම් අපි දන්නවා කේන්ද්‍රය ආපාතනය කරන කෝණයෙන් හරි අඩක් තමයි පරිධිය ආපාතනය කරන කෝණය. දැන් ඔබ දැනගත්ත කේන්ද්‍රය ආපාතනය කරන කෝණය අංශක 250යි. එහෙනම් පරිධිය ආපාතනය කරන කෝණය ඔබ දන්නවා අංශක 125යි. දුවේ පුතේ එම ප්‍රමේයමයි අපි නැවත නැවතත් භාවිතා කරන්නේ. එහෙනම් ඕ කේන්ද්‍රයේ වෘතයේ විශාල ඡාපය මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය අංශක 250යි. එහෙනම් පරිධිය ආපාතනය කරන කෝණය ඒ අංශක 125යි. ඔබේ පිළිතුර මා හිතන්නේ නිවැරදි ඇති. විශේෂයෙන් මෙවැනි ගැටලු දුවේ පුතේ නිතර එනවා. එම චිත්‍රයේම ඔළුවේ ඇඳන් සිටියට සමහර විට මෙවැනි ගැටලුවක් ආපුවාම අපි දැනුම තිබුණත් භාවිතා කරන්න දන්නේ නැහැ. හොඳම විසඳුම තමයි නැවත නැවත මෙවැනි ගැටලු කිහිපයකට ඔබ පිළිතුරු සැපයීම. පහුගිය අවුරුදු 5ක පමණ ප්‍රශ්න පත්‍ර සාමාන්‍ය පෙළ විභාග දෙපාර්තමේන්තුවේ අදාළ ප්‍රශ්න පත්‍රගෙන ඒවා නැවත නැවත අධ්‍යයනය කිරීමෙන් ඒවාට පිළිතුරු සැපයීමෙන් මේ පිළිබඳ ඔබේ හැකියාව ප්‍රගුණ කරගන්න පුළුවන්. දැන් බලන්න දරුවනි මෙම ගැටලුව. දැන් මේ සිවවන ගැටලුවටයි ඔබ මා පැමිණ සිටින්නේ. සිවන ගැටලුව හොඳින් බලන්න අර පෙර පරිදිම ගැටලුවක්. මෙහි ඕ කේන්ද්‍රය වටා ලක්ෂී කෝණවල එකතු අංශක 360යි. එයින් එක් දෙසක තියෙන අංශක 240ක්. එහෙනම් දැන් ඔබ දන්නවා අරයන් දෙකින් මගින් සුළු ඡාපය මගින් හැදෙන කේන්ද්‍රය ආපාතනය කරන කෝණය 360න් 240ක් අඩු කරපුවාම 120ක් ලෙස ලැබෙනවා. ඒ සුළු ඡාපය මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය ඒ වගේම සුළු ඡාපය මගින් වෘතයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය තමා x කියන්නේ. අර අංශක 120න් හරි අඩක් තමා x. මොකද්ද ප්‍රමේය? කිසියම් වෘත ඡාපයක් මගින් පරිධිය ආපාතනය කරන කෝණය එහි කේන්ද්‍රය ආපාතනය කරන කෝණයෙන් හරි අඩක්, විශාලත්වයෙන් හරි අඩක්. ඉතින් අර 120න් හරි අඩක් නම් කීයද දුවේ පුතේ? අංශක 60ක් වෙනවා xට. බලන්න ඔබේ පිළිතුර නිවැරදිද කියලා. දැන් නම් ඔබේ පිළිතුර නිවැරදි විය යුතුයි. ඔබේ අවබෝධ වීමේ හැකියාව ඉහළ විය යුතුයි. එසේනම් මෙම සිවවන ගැටලුව සඳහා පිළිතුර x සමානයි අංශක 60යි. x සමානයි අංශක 60යි. ඉතින් මීළඟ ගැටලුවට යොමු වීමට කලින් දුවේ පුතේ මම ඔබට මතක් කරනවා 10 ශ්‍රේණියේදී අපි ඉගෙනගත්තු වෘත ප්‍රමේයන් තුන නැවත. පළවෙනි එක තමා පුතේ කිසියම් වෘත ඡාපයක් මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය එහි පරිධිය ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයයි. ඒ වගේම අපි ඉගෙන ගත්තා එකම වෘත ඛණ්ඩයේ කෝණ සමානයි. එකම වෘත ඛණ්ඩයේ කෝණ සමානයි. කිසියම් ජායක් මගින් වෘත ඛණ්ඩයේ සහ මහා වෘත ඛණ්ඩයේ කෝණ කියලා කොටස් වලට වෙන් වෙනවනේ. ඉතින් එකම වෘත ඛණ්ඩයක පිහිටන කෝණ සමානයි. මීළඟ ගැටලුව විසඳීමේදී අපිට ඒ වැදගත් වෙනවා. ඒ වගේ තමයි අපි ඉගෙන ගත්තා අර්ධ වෘතයේ කෝණ අංශක 90යි. විෂ්කම්භයක් දෙකලවරින් පටන් අරගෙන පරිධිය මත ආපාතනය කරොත් එය අර්ධ වෘතයේ කෝණයක් වෙනවා. අර්ධ වෘතයේ කෝණයක් අංශක 90යි කියලත් ඔබට මතක් කරන්න ඕනේ. ඉතින් දුවේ පුතේ මම ඊළඟට සූදානම් වන්නේ පස්වෙනි ගැටලුව කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. හොඳින් බලන්න පස්වෙනි ගැටලුව. පස්වෙනි ගැටලුවේ තියෙනවා ඕ කේන්ද්‍රය වූ වෘතයේ තමයි A B C D කියන ලක්ෂ්‍ය පිහිටලා තියෙන්නේ. වෘතය මත A B C D කියන ලක්ෂ්‍ය පිහිටලා තියෙන්නේ කොහෙද? වෘතය මත. AB සුළු ඡාපය බලන්න. AB මහා ඡාපය හොයාගන්නත් පුළුවන් අපිට. AB සුළු ඡාපය හොයාගන්නත් පුළුවන්. AB සුළු චාපය මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය තමා AOB. අපි X කියලා කියන්නේ ඒකමයි. AB සුළු චාපය මගින් වෘතයේ කොටස මත ආපාතනය කරන කෝණයක් තමයි ACB හෙවත් අංශක 20 කියලා කියන්නේ. 20ක විශාලත්වයෙන් යුත් ACB කියන්නේ AB සුළු චාපය මගින් වෘතයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය. දැන් ඔබ ඉගෙනගත්තු ප්‍රමේයෙන් දන්නවා ACB වාගේ දෙගුණයක් තමයි X කියලා කියන්නේ. ඉතින් දුවේ X කියන්නේ එසේනම් අංශක 40යි. ACB කෝණය වාගේ දෙගුණයක් තමයි X කියන්නේ. එසේනම් X කියන්නේ අංශක 40ක්. ඒ වගේම බලන්න ADB ADBY ADB කියන්නේ මොකක්ද Y? Y හොයන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ඔබ ඉගෙනගත්තු වෘතයක කේන්ද්‍රය ආපාතනය කරන කෝණයෙන් හරි අර්ධයක් තමයි පරිධිය ආපාතනය කරන කෝණය. එහෙනම් 40න් අර්ධයක් තමයි y කියන්නේ. එහෙනම් y කියන්නේ අංශක 20යි කියලා ඔබට බැලු බැල්මට පේනවා. තව ඔබ 10 ශ්‍රේණියේදී ඉගෙනගත්ත ප්‍රමේයක් තියෙනවා දුවේ පුතේ. ඒක තමයි එකම ඛණ්ඩයේ කෝණ සමානයි. AB මහා ඛණ්ඩය බලන්න. ACB සහ ADB කියන්නේ. එහෙනම් අංශක 20 සහ y කියන්නේ එකම ඛණ්ඩයේ කෝණ විදිහට හැසිරෙනවා. ඒ දෙකම ආරම්භ වෙලා තියෙන්නේ AB ශීර්ෂ දෙකෙන්. එකම ඛණ්ඩය මත තමයි හදන්නේ. එහෙමනම් පුතේ මේ එකම ඛණ්ඩය මත සෑදෙන කෝණ සමාන විදිහට y සමානයි 20යි කියලා ඔබට ඒ ආකාරයෙන්ුත් පිළිතුර ලබා ගන්න පුළුවන්. y සමානයි 20යි කියලා ඒ ආකාරයෙන් පිළිතුර ලබා ගන්න පුළුවන්. නම් පස්වෙනි ගැටලුවට පිළිතුර වශයෙන් x සමානයි අංශක 40යි y සමානයි අංශක 20ක් ලෙස ගන්න පුළුවන් ඔබ සියලු දෙනාට. ඔදුවේ පුතේ මා මීළඟට සූදානම් වන්නේ ඔබේ අවධානය යොමු කරන්න 6වෙනි ගැටලුවට. ඉතින් 6වෙනි ගැටලුව විසඳනකොට ඒ පිළිබඳ විශේෂ දැනුම ඔබ සතුව තියෙනවද කියලා බලාගන්න එක නම් ඉතාම වැදගත්. ඉතින් 6වෙනි ගැටලුව සෑදිලා තියෙන්නේ වෘත චතුරස්‍ර කියන පාඩම ඇසුරෙන්. නැත්නම් එම ප්‍රමේයයන් ඇසුරෙන්. මේ ඔබ අධ්‍යයනය කරන්න ලැබෙන්නේ ඔබට 11 ශ්‍රේණියේදී. 11 ශ්‍රේණියේ සමහර විට ඔබ මේ වෙනටත් වෘත චතුරස්‍ර අධ්‍යයනය කරන්නේ නැතුව ඇති. ඉතින් දුවේ පුතේ වෘත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද? වෘත චතුරස්‍රයක් කියලා කියන්නේ කිසියම් චතුරස්‍රයක ශීර්ෂ හතර වෘතයක් මත පිහිටනවා නම් ඒ වෘත චතුරස්‍රයක්. කිසියම් චතුරස්‍රයක ශීර්ෂ හතර වෘතයක් මත පිහිටනවා නම් ඒ වෘත චතුරස්‍රයක්. ඔබ දැන් කවකටුව අරගෙන වෘතයක් ඔබේ සටහන් පොතේ ඇඳගන්න. ඒ මත ලක්ෂ හතරක් ලකුණු කරන්න. ඒවා සරල රේඛාවලින් යා කරන්න. ඔබට ලැබිලා තියෙන රූපය වෘත චතුරස්‍රයක්. ඉතින් මෙන්න මේ වෘත චතුරස්‍රයක ආශ්‍රිත ප්‍රමේයයන් කිහිපයක් අපි ඉගෙන ගන්න. ඊට කලින් ඔබ දැනගන්න ඕනේ වෘත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද? කිසියම් රූපයක් ගැටලුවක් ඔබට දුන්නහම ඒ දීලා තියෙන වෘත චතුරස්‍රයක් කියලා ඔබ හඳුනාගන්නේ කොහොමද කියන එක. ඔබ පැහැදිලිවම බලන්න ඕනේ අදාළ චතුරස්‍රයේ ශීර්ෂ හතර වෘතයේ මත පිහිටනවා නම් එය වෘත චතුරස්‍රයක්. ඉතින් වෘත චතුරස්‍රය හඳුනා ගැනීමෙන් පසුව ඊට අදාළ ප්‍රමේයයන් කිහිපය අපිට හඳුනා ගන්න පුළුවන්. මම ඔබට කියලා දෙන්නම් වෘත චතුරස්‍රයේ පළමු ප්‍රමේයය. කිසියම් වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. කිසියම් වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. ඔබ දැන් ඔබේ කාර්යපත්‍රිකාවේ තිබෙන 6 වෙනි ගැටලුවේ වෘත චතුරස්‍රය දෙස හොඳින් බලන්න. එහි තිබෙනවා ABCD කියන වෘත චතුරස්‍රය. ABCD කියන වෘත චතුරස්‍රය. DAC කෝණය. එනම් A කෝණය, A ශීර්ෂයේ සහිත කෝණය සහ C ශීර්ෂයේ සහිත නැත්නම් X කෝණය. මේ දෙක එකතුව අංශක 180ක්. D ශීර්ෂයේ සහිත කෝණය සහ B ශීර්ෂයේ සහිත කෝණය. මේ දෙකේ එකතුවත් අංශක 180ක්. කිසියම් වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. පරිපූරකයි යන්නේහි අදහස අංශක 180යි පුතේ. පරිපූරකයි යන්නේහි අදහස අංශක 180යි. ඔබට දකින්න පුළුවන් එකිනෙකාට ඉදිරියෙන් තියෙන කෝණවල එකතු අංශක 180ක්. ඕනෑම වෘත චතුරස්‍රයක එකිනෙකාට ඉදිරියෙන් තිබෙන කෝණවල එකතුව අංශක 180ක්. මෙහිදී වැදගත්ම වෙන්නේ දුවේ පුතේ ඔබ වෘත චතුරස්‍රය හඳුනා ගැනීම. සමහර අවස්ථාවලදී දරුවන් කරන වැරැද්දක් තමයි දුවේ පුතේ කේන්ද්‍රයට ශීර්ෂයක් ආවොත් ඒ වෘත චතුරස්‍රයක් ලෙස දකිනවා. කේන්ද්‍රයේ එක් ශීර්ෂයක් තිබ්බොත් චතුරස්‍රයක ඒ වෘත චතුරස්‍රයක් නෙමෙයි. වෘත චතුරස්‍රයක් නම් අනිවාර්යයෙන්ම සියලු ශීර්ෂ පැවතිය යුත්තේ චතුරස්‍රයේ වෘතයේ මත. ඉතින් අපි ඉගෙනගත් අලුත් ප්‍රමේය තමයි අද දවසේ වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. එහෙම නැත්නම් වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණවල එකතුව අංශක 180යි. එකිනෙකාට ඉදිරියෙන් පිහිටි කෝණවල එකතුව අංශක 180යි. එම ප්‍රමේයත් මම හිතන්නේ අනිවාර්යෙන් ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී ගැටළු විසඳීම සඳහා භාවිතා කරන්න සිදු වෙනවා. ඒ වගේම මෙම වෘත්ත චතුරස්‍ර ප්‍රමේය විලෝමය මම ඔබට කියලා දෙන්නයි යන්නේ. හොඳින් මතක තියාගන්න. අපි ඕනෑම චතුරස්‍රයක් දෙස බලනකොට එම චතුරස්‍රයේ අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුව අංශක 180ක් වෙනවා නම් සම්මුඛ කෝණ දෙකේ එකතුව 180ක් වෙනවා නම් එම චතුරස්‍රය ශීර්ෂ වෘත්තයක පිහිටනවා. චතුරස්‍රයේ ශීර්ෂ වෘත්තයක පිහිටනවා කියන එක හොඳින් මතක තියාගන්න. කිසියම් චතුරස්‍රයක සම්මුඛ කෝණ අංශක 180ක් වෙනවා නම් පරිපූරක නම් එහි ශීර්ෂ වෘත්තයක් මත පිහිටයි. නැත්නම් ඒ වෘත්ත චතුරස්‍රයක් වේ කියන එක ඔබට මතක තියෙන්න ඕනේ. මේ අපි වෘත්ත චතුරස්‍ර ප්‍රමේය විලෝමය ලෙස සලකනවා. උතේ මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ තවත් වෘත්ත චතුරස්‍රයක් ආශ්‍රිත ප්‍රමේයක්. මේ ප්‍රමේයත් ඉතා හොඳින් ඔබේ මනසට කාවද්ද ගත්තොත් ඒනොත් ඔබට ලකුණු කිහිපයක් උපයා ගන්න පුළුවන්. මොකද පුතේ මේ ප්‍රමේය වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. නැවතත් අහන්න, වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. දැන් අපි හිතමුකෝ ඔබට ලැබිලා තියෙන ADCB හයවන ගැටළුවේ ලැබිලා තියෙන වෘත්ත චතුරස්‍රයේ මෙහි DC පාදය X දක්වා දික් කළා. DC සිට X දක්වා දික් කළා යයි සලකන්න. එතකොට අපිට බාහිර කෝණයක් සෑදෙනව නේද BCX කියලා. BCX ඒ සමාන වෙන්නේ ඔය වෘත්ත චතුරස්‍රයේ ඇතුලේ තියෙන අංශක 100 කියන අගයට. එහෙම නැත්නම් BCX සමාන වෙනවා DAB කෝණයට. ආයෙත් බලන්න ප්‍රමේය. කිසියම් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඔබ DC පාදය X දක්වා දික් කළොත්, D සිට C දෙසට X දක්වා දික් කළොත් බාහිර කෝණයක් සෑදෙනවනේ. නැවතත් මම කියන්නම් BCX කියලා. මෙන්න මේ BCX කියන කෝණය අභ්‍යන්තරයෙන් තියෙන අංශක 100 කියන කෝණයට සමානයි. අංශක 100 කියන කෝණයට සමානයි. මේදී ඔබ DC පාදය පිටතින් තිබෙන X ලක්ෂයකටයි යා කරනු ලැබුවේ, දික් කරනු ලැබුවේ. ඒ හොඳින් මතක තබා ගන්නම ඕනේ. ඉතින් දුවේ පුතේ, මම හිතන්නේ තවත් ප්‍රමේයක් ඔබේ ජීවිතයට එකතු කරගත්තා. අද දවසේ එකතු කරගත් තුන්වෙනි ප්‍රමේය එයයි. එහෙනම් මොනවද අපි ඉගෙන ගත්ත වෘත්ත ප්‍රමේය? කිසියම් වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. ඒ වගේම ඉගෙන ගත්ත කිසියම් චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ නම් ඒ වෘත්ත චතුරස්‍රයක් වෙනවා. ඒ වගේම අපි ඉගෙන ගත්ත අද දවසේ පුතේ කිසියම් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියලා. ඉතින් දුවේ පුතේ, අපි දැන් 6 වෙනි ගැටලුව විසඳන්නයි සූදානම්. හොඳින් බලන්න, ඔබ දැන් මෙම ගැටලුව කෙරේ ලොකු අවධානයක් යොමු කරලා ඇති. මෙහි A ශීර්ෂයේ සහිත කෝණය සහ C ශීර්ෂයේ සහිත කෝණය, මේ කෝණ දෙක පිහිටන්නේ වෘත්ත චතුරස්‍රයක. මේ කෝණ දෙක පිහිටන්නේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ ලෙස. එහෙනම් CI X එකතු කරපුවාම අංශක 180යි. හේතුව මොකද? ABCD වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ 100 සහ X එකතු කරපුවාම අංශක 180යි. එහෙනම් ඔබ ඉගෙන ගන්නවා 180ෙන් 100ක් අඩු කරපුවාම X කියන්නේ අංශක 80යි. මෙහි X සඳහා ඔබට ලැබෙන අගය අංශක 80යි. 6 වෙනි ගැටලුවේ X සඳහා ඔබට අංශක 80 ලැබී ඇද්දයි පරීක්ෂා කරා. ලකුණු දෙකක් ලැබෙනවා නම් මෙම ගැටලුවට ඔබට ඒ සඳහා එක් ලකුණක් ලැබෙනවා. ඉතින් දුවේ පුතේ, ඊළඟට තියෙන්නේ D ශීර්ෂය සහ B ශීර්ෂය, මේ කෝණ දෙකේ එකතුව අංශක 180යි. මේ කෝණ දෙකේ එකතුව අංශක 180යි. එහෙනම් ඔබ ලියන්න පුළුවන් Y ධන 85 සමානයි අංශක 180යි. මොකද හේතුව? ABCD වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ. එහෙමනම් අපි Y තනි කරන්න ධන 85 සමාන ලකුණෙන් අනෙක් දෙසට රයනවා. ඍණ 85 වෙනවා. එනම් Y කියන්නේ 180ෙන් 85ක් අඩු කරපුවාම නගේ. එහෙමනම් ඔබ ඒ සඳහා පිළිතුරු වශයෙන් ලබා ගන්නවා Y සමානයි අංශක 95යි. Y සමානයි අංශක 95යි. 6 වෙනි ගැටලුවේ X සඳහා ලැබෙන අගය අංශක 80යි. Y සඳහා ලැබෙන අගය අංශක 95යි. ඔව්දුවේ පුතේ, අපි 7 වෙනි ගැටලුවට අවධානය යොමු කරමු. මම හිතන්නේ ඔබ 7 වෙනි ගැටලුවටත් දැම්නම් ඉතාමත් පහසුවෙන් අගය සොයන්න පුළුවන්. මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ සමාන්තර රේඛා දෙකක් තියෙනවා. ඒ වගේම PQB කෝණයේ අංශක 72ක් ලෙස දීලා තියෙනවා. PQ හා DC සමාන්තර රේඛා දෙක BC තීරයක් රේඛාවකින් ඡේදනය වෙලා තියෙනවා. බලන්න ඔබට ලැබිලා තියෙනවා F අකුරක මුල්ලේ තියෙන කෝණ. නැත්තම් මතක් කරගන්න අනුරූප කෝණ ඒගොල්ලයක් ලැබිලා තියෙනවා. මොකද්ද අංශක 72ට අනුරූප වෙනවා DCQ කෝණය. DCQ කෝණය දැන් අංශක 72යි කියලා ඔබට පැහැදිලිවම මතක් වෙනවා ඇති. මොකද්ද හේතුව? PQ සමාන්තරයි DC හා අනුරූප කෝණ නිසා. PQ සමාන්තරයි DC හා අනුරූප කෝණ නිසා. දැන් ඔබ විසඳගත්ත DCQ කෝණයේ අගය DCQ කෝණයේ අගය අංශක 72යි අනුරූප කෝණ නිසා. ඔබ දකිනවා C ශීර්ෂයේ සහිත කෝණය අපි හොයාගත්තා. ඒ වගේම A ශීර්ෂයේ සහිත කෝණය ඒ දෙකේ එකතුව අංශක 180ක්. මොකද්ද අංශක 180ක්? මොකද්ද හේතුව? හේතුව තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. DCB කෝණය සහ BAD කෝණය නැත්නම් BAP කෝණය වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ ලෙස හැසිරෙනවා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ ලෙස හැසිරෙනවා. එහෙනම් ඒ දෙකේ එකතුව අංශක 180යි. අපිට සොයන්න තියෙන්නේ BAD කෝණය නැත්නම් BAP කෝණය. ඒ කෝණය සොයන්න නම් මේ කෝණ දෙකේ එකතුව 180යි කියලා අපි ලියා ගන්නවා. අපි BAP කෝණය සමාන ලකුණෙන් එක් දෙසක ඉතිරි කරගෙන අංශක 72 සමාන ලකුණෙන් අනෙක් දෙසට array කරනවා. එහෙනම් දැන් අපිට ලැබෙනවා අගයක් නැත්නම් BAP කෝණය අංශක 108යි. BAP කෝණය අංශක 108යි. ඒ හේතුව මොකද 72යි 108යි එකතු කරපුවමයි පුතේ අංශක 180ක් ලැබෙන්නේ. මම කියන්නේ වෘත්ත චතුරස්‍ර පිළිබඳ ඔබේ දැනුම දැන් දැන් ටිකින් ටික වැඩි වෙන්න ඕනේ. දැන් ඔබට වෘත්ත චතුරස්‍රය දුටුව ගමන් මේ සම්මුඛ කෝණ 180යි කියන හැඟීම එන්න ඕනේ. එහෙම වුණොත් ඔබට ජයග්‍රහණය කරා යන්න එක නම් ඉතා පහසු වේවි. ඉතින් දරුවනේ අපි අද දවසේ 68 වෙනි කාර්යපත්‍රිකාවේ දැන් අවසානට ළඟා වෙමින් පවතිනවා. 8 වෙනි ගැටලුව විසඳන්නයි සූදානම් වන්නේ. එයත් ඔබ හොඳින් බැලුවොත් දැන් නම් ඔබට ඒ පහසුවෙන් විසඳන්න පුළුවන්. හේතුව එහි තියෙන්නේ ත්‍රිකෝණයක එහි තියෙන්නේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි කියන ප්‍රමේය වගේම සමද්විපාද ප්‍රමේයයක් ලැබෙනවා. බලමු අපි මේ ඔබ කොහොමද විසඳන්නේ කියලා. ABCD වෘත්ත චතුරස්‍රයකි. A හා B හි අගය සොයන්න. ඔබ හොඳින් බලන්න විශේෂත්වයක් තියෙනවා. ADB ත්‍රිකෝණයේ විශේෂත්වයක් තියෙනවා. එහි පාද දෙකක් සමානයි. අපේ ඔළුවට නිතැතිම්ම එන්න ඕනේ පාද දෙකක් සමාන නම් සමාන පාදවලට ඉදිරියෙන් පිහිටි කෝණ සමානයි. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට ඉදිරියෙන් පිහිටි කෝණ සමානයි. එහෙමනම් AD පාදයට ඉදිරියෙන් පිහිටියේ ABD කෝණය. ඒ වගේම AB පාදයට ඉදිරියෙන් පිහිටියේ අංශක 40යි කියන කෝණය. එහෙමනම් ඔබට දැන් එම ත්‍රිකෝණය තුල තියෙන DBA කෝණය DBA කෝණය අංශක 40යි කියලා හොයාගන්න පුළුවන්. එසේමනම් දැන් මේ 40 කෝණ දෙකයි A කියන කෝණයයි එකතු වෙලා ගත්තහම පුතේ අංශක 180යි. 40 කෝණ දෙකයි A එකතු වෙලා ගත්තහම අංශක 180යි. මොකද හේතුව? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. ඔබ දකිනවා A දන 40 දන 40 සමානයි අංශක 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 40යි 40යි එකතු කළාම 80යි. අපි A දන 80 සමානයි අංශක 180යි. එසේනම් A උක්ත කරගන්නවා සමාන ලකුණෙන් එක් දෙසක. නම් A සමානයි අංශක 100යි. මේ තුනේ එකතුව අංශක 180ක් වෙන නම් ඔබ දකිනවා A සමානයි අංශක 100යි. ඉතින් දුවේ පුතේ A අංශක 100යි නම් ඔබට දැන් ඉතාමත් පහසුවෙන් B සොයා ගන්න පුළුවන්. A හා B කියන්නේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ. A හා B කියන්නේ මොනවද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ. කිසිම තර්කයක් නැහැ ඔබට එක්වරම B හොයා ගන්න පුළුවන්. A අනු 100 නම් B කියන්නේ අංශක 80යි. හේතුව මොකද්ද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණවල එකතුව අංශක 180ක් වන නිසා ඔබට පැහැදිලිවම B කෝණයගේ අංශක 80ක් ලෙස ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ දැන් ඔබට මෙම ප්‍රමේය නැවත නැවත භාවිතා වෙන නිසා ඒ පිළිබඳ ගැටලු විසඳීමේ හැකියාව වැඩි විය යුතුයි. විශේෂයෙන් දුවේ පුතේ මම මතක් කරනවා ඔබට පසුගිය ප්‍රශ්න පත්‍රවල විශේෂයෙන් මේ වෘත ආශ්‍රිත ගැටලු විසඳන්න. එම ගැටලු නැවත පැමිණීමේ විභවතාවයක් හැකියාවක් තියෙනවා. එම ගැටලුවල සුළු කොටස් වෙනස් කරමින් තමයි ඔබට ලබා දෙන්නේ. ඔබ සාමාන්‍ය පෙළ විභාගයට යන්න කලින් එම ගැටලු නිතර අධ්‍යයනය කර තිබුණා. කෙටි ප්‍රශ්න පත්‍රයේ ගැටලු විසඳීමට වගේම දෙවන ප්‍රශ්න පත්‍රයේ ජාමිතිය ගැටලු විසඳීම අනිවාර්යම වෘත්ත ජාමිතියෙන් ගැටලුවක් වෙනවා. එම ගැටලු විසඳීමටත් ඔබට ලොකු හැකියාවක් ලැබෙනවා අනුමානයි. ලොකු හැකියාවක් අනිවාර්යයෙන්ම ලැබීවි. ඔව් දුවේ පුතේ, බලන්න නවවෙනි ගැටලුව. නවවෙනි ගැටලුවේදී අපිට තියෙන විශේෂත්වය තමා එයත් වෘත්ත චතුරාශ්‍රයක් පිළිලා තියෙන්නේ. ඒ වෘත්ත චතුරාශ්‍රයක පිළිලා තියෙන්නේ A D C B කියන ලක්ෂ්‍ය වෘත්තයක් මත පිළිලා තියෙන නිසා ඒ වෘත්ත චතුරාශ්‍රය. ඒ වගේම මෙතන වෘත්ත චතුරාශ්‍රයක් කියන පිළිතුර ලබා ගන්න උත්සාහ කරන්නේ 10 ශ්‍රේණියේ ඔබ ඉගෙනගත් දැනට ඉගෙනගෙන තියෙන ප්‍රමේයයන් භාවිතයෙන්. මෙහි D A B කෝණය අංශක 70යි කියලා දීලා තියෙනවා. බලන්න ඔබේ රූප සටහනේ, ඔබේ රූප සටහනේ D A B mark D A B සලකුණු කරලා තියෙනවා. එය අංශක 70යි. එය අංශක 70යි. ඉතින් දුවේ පුතේ ඔබ දකිනවා ADB කියන කෝණය නැත්නම් X කෝණය අර්ධ වෘත්තයේ කෝණය. AB යන විස්කම්භයක කියලා දත්තයක් දීලා තිබෙනවා. එහෙනම් මේ විස්කම්භයේ දෙකලවරෙන් ආරම්භ වී වෘත්තයේ පරිධිය මත හදනවා නම් ඒ අර්ධ වෘත්තයේ කෝණය. නම් X කියන්නේ කෙලින්ම අංශක 90යි කියලා ඔබට හොයාගන්න පුළුවන්. X කියන්නේ අංශක 90යි. දැන් ඔබ දකිනවා X සහ 70 එකතු කරලා ඒට B කෝණය නැත්නම් ABD කෝණය එකතු කරොත් ඒ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වෙනවා. ABD කෝණය සහ X කෝණය සහ අංශක 70 කෝණය ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ නිසා ඒවායේ එකතුව අංශක 180ක් වෙනවා. ඉතින් මෙන්න මේ අංශක 180 කියන සම්බන්ධතාවය ඇසුරින් අපි X කියන්නේ අංශක 90යි, DAB කියන්නේ අංශක 70යි, DBA කෝණය සමානයි අංශක 180යි. දැන් 90 සහ 70 එකතු අංශක 160යි. එහෙනම් DBA කෝණය හොඳින් බලන්න. DBA කෝණය කියද පුතේ අංශක 20ක් ලෙස අපිට ගන්න පුළුවන්. DBA කෝණය අංශක 20යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් නිසා. බලන්න AD සුළු ඡාපය. AD සුළු ඡාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය තමයි අපි හොයාගත්තේ. ABD අංශක 20ක් ලෙස. ඒට සමානයි නේද Y? මොකද්ද හේතුව? එකම ඛණ්ඩයේ කෝණ. හේතුව මොකද්ද පුතේ? එකම ඛණ්ඩයේ කෝණ. Y සහ ABD කෝණය එකම ඛණ්ඩයේ කෝණ. ඔබ සොයාගත්ත ABD කෝණය අංශක 20යි. එම නිසා Y කෝණයත් අංශක 20යි. එකම ඛණ්ඩයේ කෝණ නිසා Y කෝණය යගේත් අංශක 20යි. එහෙනම් 9 වෙනි ගැටලුවේ පිළිතුරු වශයෙන් ලැබෙන්නේ X ට අංශක 90යි, Y ට අංශක 20යි. ඔබට එක් ලකුණ බැගින් ලකුණු දෙකක් ලැබෙනවා 9 වෙනි ගැටලුව සඳහා. දුවේ පුතේ මා සූදානම් වන්නේ අවසාන ගැටලුව 68 වෙනි කාර්යපත්‍රිකාවේ වෘත්ත ජ්‍යාමිතියට අදාළව අද අප සාකච්ඡා කරපු ගැටළු වලින් අවසාන ගැටළුව හෙවත් 10 වෙනි ගැටළුවට අවධානය යොමු කරමු. 10 වෙනි ගැටළුවේ විශේෂ කෝණ වර්ග ගොඩක් තියෙනවා. එකක් ඔබ දකිනවා මෙහි බාහිර කෝණයක් තියෙනවා. X කියලා කියන්නේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. අන්න ඒ ප්‍රමේය ඔබේ ඔළුවට එන්න ඕනේ. ඒ වගේම දුවේ පුතේ EDC ත්‍රිකෝණය බලන්න. සමද්විපාද ත්‍රිකෝණය. මෙන්න මේ සම්බන්ධතාව ඔබ හොඳින් දකිනවා නම් මම නැවත ඔබට කියන්නේ ජ්‍යාමිතීය ගැටලු විසඳන්නන් සම්බන්ධතා දෙකීම සහ එම ප්‍රමේයයන් ගැටලු විසඳීමේ මතකයේ තියාගන්න ඕනේ. කටපාඩම් කරලා කවදාවත් ගැටලු විසඳීමේ හැකියාවක් අපිට ලැබෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. හොඳින් බලන්න. EDC ත්‍රිකෝණයේ සමද්විපාද ත්‍රිකෝණයක්. එහෙමනම් එහි EDC සහ DCB කෝණ සමානයි. ඇයි හේතුව? DE පාදය සහ EC පාදය සමානයි. ත්‍රිකෝණයක සමාන පාදවලට ඉදිරියෙන් පිහිටි කෝණ සමානයි. එහෙමනම් EDC කෝණය සහ DCE කෝණය සමානයි. ඒ වගේම එම කෝණ තුනේ එකතුව EDC කෝණය, DCE කෝණය සහ අංශක 50. මේ තුනේ එකතුව අංශක 180ක් නිසා අපිට 180ෙන් අංශක 50ක් අඩු කළාම පුතේ අපිට ලැබෙනවා EDC කෝණය සහ DCE කෝණය අංශක 130. එහෙනම් මේ කෝණ දෙක සමානනේ. එහෙනම් අපිට ලැබෙනවා EDC කෝණය කියන්නේ අංශක 65. ඒයි 130 දෙකට බෙදපුවාම අංශක 65ක් වෙනවා. මගේ සමස්තයේ එතනදී අපි පිළිතුර ලබා ගන්නේ EDC සමාන අංශක 65යි. ඔබ දකිනවා ADC සහ EDC සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. එහෙමනම් ADC කියද අගය? ADC අංශක 115ක් වෙනවා. මොකද EDC අංශක 65 අඩු කළාම 180න් EDC අංශක 65 අඩු කළාම අපිට ADC ලැබෙනවා අංශක 115 කියලා. දැන් ADC සහ X කියන බාහිර කෝණය වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ කියන සම්බන්ධතාවයට ගැලපෙනවා නේද? X කියන බාහිර කෝණය ADCB ADCB කියන වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එම නිසා අංශක 115 කියන පිළිතුර Xට ගැලපෙනවා. අංශක 115 කියන පිළිතුර Xට ගැලපෙනවා. එහෙමනම් X සඳහා 10 වෙනි ගැටලුවේ X සඳහා ලැබෙන පිළිතුර අංශක 115. ඉතින් දුවේ පුතේ අදත් අපි කෙටි ප්‍රශ්න ආකාරයේ ගැටලු 20ක් සාකච්ඡා කරා. විශේෂයෙන්ම අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ කෙටි ප්‍රශ්න අපට 25ක් ලැබෙනවා. ඒකක් සඳහා ලකුණු 2 බැගි. ඉතින් දුවේ පුතේ මෙවැනි ජ්‍යාමිතිය ගැටලු 8කට ආසන්න ප්‍රමාණයක් ඔබට ලැබෙනවා. ඔබ ඉතා හොඳින් මේ අධ්‍යයනය කළොත් මා දන්නවා ඔබ ඒ සියලු ලකුණු ලබා ගන්න තරම් උත්සාහ කරනවා. ඔබට උත්සාහය නැතුව අපිට ජයග්‍රහණ නැහැ. ඔබට මේ ලැබිලා තියෙන හොඳ කාලයක්. ඔබට නිවසේ සිට ඉතා හොඳින් අධ්‍යයනය කරන්න කාලය තියෙනවා. තනිව ඉගෙන ගන්න කාලය තියෙනවා. අවශ්‍ය තරම් ප්‍රබව තියෙනවා දැන් ඉගෙන ගන්න. ඉතින් දුවේ පුතේ මම ඔබට ආරාධනා කරනවා උතුරුමැද පළාතේ අපට අධ්‍යාපනයෙන් තොර අනාගතයේ තරම් පැහැදිලි නැහැ. ඉතින් අපි හැමෝටම ජීවිතවල වටිනාකමක් තියෙනවා. මේ අද මාත් එක්ක සහභාගී වෙන ඔබ මට අපි හැමෝටම ලොකු වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම තේරුම් ගන්න. ඔබ ඔබේ වටිනාකම මතක් කරන්. ඔබ ඇඟ ඇතුලේ ඉන්නවා පුදුමාකාර යකෙක් මගේ වචනයෙන් කිව්වොත්. යකා අවදි කරන්. ඔබට පුළුවන්. ඔබ ජයග්‍රහණය කරාම යනවා. එහෙමනම් නැවතත් මෙවැනිම රජරට ගුරු ගෙදරකින් ඔබ හමු වෙමි බලාපොරොත්තු වෙමි. ඔබෙන් සමු ගන්නම්. ඔබට සුබ දවසක්.